තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ
ඒතං සම්තං ඒතං පංචං යදිදං සබ්බ සංඛාර සමුතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ අනක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන මේ ශාන්තය මේ ප්‍රණීතය ඉනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාන අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිපාණන් මහන්සි ප්‍රධාන ගෞතම යෝගාවචර මහා සංඝ රත්නයන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 15 වන දේශනයයි මේ. බාහ්‍ය දාරුචීරිය තවුසානන් මඤ්ඤණාවලින් මිදුණු අතම්මය තත්වයට රහත් බවට පත් කිරීමට සමත් වූ කෙටි ධර්මෝපදේශයක් අප ගියවර දේශනයේ අගහරියේදී උදාන පාළියෙන් උපුටා දැක්වුවා. අසු කෙනෙහිම තාවදේව රහත් බව ලබා දීමට නිවන ලබා දීමට තරම් සාරවත් වූ බුද්ධ දේශනාව ගැන සෑහෙන විවරණයක් කිරීමට අද අපි නැවතත් මේ බාහ්‍ය සූත්‍ර දේශනාව මතක් කරගනිමු. තස්මාතිහතේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති ඒවං හි තේ බාහ්‍ය සික්ඛිතබ්බං යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතං භවිස්සති තතෝ තං බාහ්‍යන තේන යතෝ තං බාහ්‍යන තේන තතෝ තං බාහ්‍යන තත්ථ යතෝ තං බාහ්‍යන තත්ථ තතෝ තං බාහ්‍ය නේවිධ නහුරං න උභයමන්තරේ ඒසේවන්තෝ දුක්ඛස්සං තස්මාතිහතේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං එහෙනම් බාහ්‍ය ඔබ මෙසේ හික්මිය යුතුය. දිත්තේ දිත්තමත්තං භවිස්සති දුටු යෙහි දුටු බව පමණක් න දුටු මාත්‍රේම වන්නේය. දුටු මාත්‍රේම වන්නේය. සුතේ සුතමත්තං භවිස්සති ඇසුනේහි ඇසුනු දෙහි ඇසුනු බව පමණක්ම වන්නේ. එහෙම නැත්නම් ඇසුනු මාත්‍රේම වන්නේ. මුතේ මුතමත්තං භවිස්සති මුත කියලා කිව්වේ අර දිවෙන් ශරීරයෙන් නැහැයෙන් දැනෙන ස්පර්ශයටයි. ඒ මුතයෙහි එහෙම නැත්නම් දැනුනේහි ඒ දැනුණු දෙහි දැනුනේහි දැනුණු බව පමණක්ම වන්නේ. විඤ්ඤාත කියලා කියන්නේ හිතින් හිතෙන විඥානයෙන් දැනගත්තු කියන එකයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති අපි ඒකට ලේසියට පාවිච්චි කළා දැනගතුයෙහි එහෙම නැත්නම් දතුයෙහි දතුයෙහි දත් බව පමණක්ම වන්නේ. මෙසේ ය බාහ්‍ය ඔබ විසින් හික්මිය යුත්තේ. ඊළඟ කොටස යතෝ කෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේම සුතමත්තං භවිස්සති මුතේම මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. බාහ්‍ය යම් විටක ඔබට අර දිත්තේ දිත්ත මාත්‍රේ වන්නේද සුතේහි සුත මාත්‍රේ වන්නේද මුතේහි මුත මාත්‍රේ වන්නේද විඤ්ඤාතේහි විඤ්ඤාත මාත්‍රේ පමණක්ම වන්නේද. එවිට බාහ්‍ය තතෝතං බාහ්‍ය නැතේන එවිට බාහ්‍ය ඔබ එයින් නොවේ. එවිට බාහ්‍ය ඔබ එයින් කියන ටික විතරයි මෙතන තියෙන්නේ. අපිට හිතා ගන්න ඕනේ මෙතන ක්‍රියාපදය එයින් නොවන්නේ කියන එක වෙන්න ඕන අදහස. ඊළඟට යතෝතං බාහ්‍ය නැතේන යම් විටක බාහ්‍ය ඔබ එයින් නොවේ නම් එවිට බාහ්‍ය තතෝතං බාහ්‍ය නැතත් ඔබ එහි නොවේ. ඊළඟට යතෝතං බාහ්‍ය නැතත් යම් විටක බාහ්‍ය ඔබ එහි නොවේ නම් තතෝතං බාහ්‍ය එවිට ඔබ නේව ඉද න හුරං නෝභ්‍යමන්ත්‍රේ ඔබ මෙතනත් නැත එතනත් නැත දෙතන අතරත් නැත මෙයම දුකෙහි කෙලවරයි. මේ සූත්‍ර දේශනාවේ අර්ථ විවරණයට සෑහෙන අර්ථ වෙනක් කිරීමට යතුරක් හැටියට අපි පළමුවෙන්ම මේකේ තියෙන ප්‍රහේලිකා පද දෙක තෝරගන්න උත්සාහයක් එදා කළා. තරමක් දුරට උත්සාහ කළා. මේ ප්‍රහේලිකා විදී පද දෙක තමයි අර න තේන න තත්ති කියන එක. ඔබ එයි නොවේ ඔබ එහි නොවේ කිසි සම්බන්ධයක් නැති වචන දෙකක් වගේ. මේකට සාධක වශයෙන් ගැනීමට අපි සුත්තනිපාතේ අට්ඨක වර්ගයේ ජරා සූත්‍රයෙන් ගාථා දෙපදයක් උපුටා දැක්වුවා. දෝනෝ නහි තේන මඤ්ඤති යදිදං දිඨ සුතං මුතේසුවා. දුහන කියලා කියන්නේ රහතන් වහන්සේටම යෙදෙන පදයක්. කෙලෙස් දූලි පිසහැරිය පිඹහැරිය කෙනා කියන අදහසයි. එතකොට දෝනතෙම රහත්තෙම න තේන මඤ්ඤති. එයින් මඤ්ඤනා නොකරයි. යදිදං එනම් දිට්ඨ සුතම් මුතේසුවා. දිට්ඨය හෝ සුතය හෝ මුතය හෝ පිළිබඳව. මේ ගාථා දෙපදය හරියට අපට ඉබේම ලැබුණු අහම්බෙන් ලැබුණු අටුවාවක් වගේ මේ අර මේ බාහ්‍ය සූත්‍රයේ මේ ප්‍රහිලිකා පදයේ. මක් නිසාද? අර නැතින කියන වචනේ එතනින් හැඟෙන අදහස අර ක්‍රියාපදයකුත් නැති විදිහේ පද දෙකේ අදහස මොකක්ද කියලා හිතාගන්න පුළුවන් මේ මුල් පදයෙන්ම. ධෝනෝ නහි තේන මඤ්ඤති. ධෝනතෙම එයින් මඤ්ඤනා නොකරයි. එතකොට බාහ්‍ය සූත්‍රයේ මඤ්ඤනා කියන වචනේ කොතනකවත් සඳහන් නැතත් මෙතන මේ කියන්නේ මඤ්ඤනා කිරීමක් බව අපට හිතාගන්න පුළුවන්. තේන මඤ්ඤති. මේ තේන මඤ්ඤති ඒක අපිට තවදුරටත් ඒක සාධක හැටියට දක්වන්න පුළුවන්. අපි කීප වරක්ම උපුටා දැක්වූ ඒ බුද්ධ වාචිතයක් තමයි යේන යේනහි මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤත. යම් යම් දෙයකින් මඤ්ඤනා කරයිද ඒ නිසාම එය අනිකක් බවට පත් වේ. මේක කීප වරක්ම ප්‍රකාශ කළා. එතකොට මේ යේන යේනහි මං ඒ තව ඒ වගේම තවත් එකක් අපිට කලින් අහුණා. තේන ච මාමඤ්ඤි. එයින් මඤ්ඤනා නොකරව. ඒ විදිහට එතකොට මෙතන මේ බාහ්‍ය සූත්‍රයේ න තේන කියන එකේ අදහස අර මඤ්ඤනාව පිළිබඳවයි. න තේන මඤ්ඤති කියන එක බව ඒ පළමුවෙනි කරුණයි අපිට මේ සාධක දෙපදයෙන් අල්ල ගන්න පුළුවන් එක්තරා විදිහක පිහිට. ඊළඟට දෙවෙනි කාරණේ හැටියට අපිට ගන්න පුළුවන් දැන් න තේන මඤ්ඤති කියන එකෙන් න තේන එයින් නොවේ. මෙතන එයින් කියලා කියන්නේ කුමක් සඳහාද? එයින් කියලා කියන හැඟෙන්නේ මොකක්ද කියන එක. ඒකත් පැහැදිලි වෙනවා අර ගාථාවේ දෙවෙනි පදයෙන්. යදිදං කියන එක හන්දටම හරියට අටුවා ස්වරූපයේ යක් හැටියට හිතා ගන්න පුළුවන්. එනම් දෝනතෙම එයින් මඤ්ඤනා නොකරයි. එනම් දිට්ඨ සුත මුත පිළිබඳව. ඒ පදයේ යෙදලා තියෙන දිට්ඨ සුත මුත කියන වචන තුන පමණයි. අපේ මේ බාහ්‍ය සූත්‍රයේ මූලික සැකිල්ල මේ පද හතරමයි. මේ පද තුනනේ පද හතරයි එතන. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන පද හතරයි බාහ්‍ය සූත්‍රයේ සැකිල්ල. එතකොට අර නැතේන කියන එකට කලින් තියෙන්නේ අර දිත්තේ දිට්ඨමත්タン භවිසති ආදී පද හතරනේ. ඒක නිසා හිතා ගන්න පුළුවනි අපට නැතේන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ අර දිත්තේ හෝ සුතේ හෝ මුතේ හෝ විඤ්ඤාතය හෝ පිළිබඳව ඉන්නවන්නේ එවිට ඔබ ඉන්නවන්නේ කියන එකයි. එතකොට ඒ ඔබ එවිට ඔබ ඉන්නවන්නේ ඊළඟට මේ ඉන්නවෙන කියන අදහසෙම තියෙනවා. මෙතන මේ මඤ්ඤනාව පිළිබඳව අදහස කවදුරටත් අපට මතු කරගන්න පුළුවනි. අපි අර මූලපරියාය සූත්‍රයේ කලින් අවස්ථාවක දීර්ඝ විවරණයක් කළේ මූලපරියාය සූත්‍රයේ අපි පඨවි කියන මේ මුල් පදය මුල් කරගෙනයි මේ මඤ්ඤනාව කියන වචනේ තීරුවේ. ඇත්ත වශයෙන් මූලපරියාය සූත්‍රයේ පද 24ක්ම තිබෙනවා. ඒ 24නුත් හතරක් තමයි මේ දිට්ඨසුත මුත විඤ්ඤාත කියන පද හතර. එතකොට මේ මූලපරියාය සූත්‍රයේ ඒ රටාව අපිට දැන් පුරුදුයි. මක් නිසාද? අර එතන අර කියා පුද්ගලයන් තුන් දෙනා පිළිබඳව අර පඨවින් මඤ්ඤති පඨවින් පඨවිතෝ අපි හිතමු දැන් සීක පුද්ගලයා පිළිබඳව මේ කියලා. ඒ කියන්නේ සීක පුද්ගලයා පිළිබඳව. එතකොට පඨවින් පඨවිතෝ අභිඤ්ඤාය පඨවින් මාමඤ්ඤි පඨවියා මාමඤ්ඤි පඨවිතෝ මාමඤ්ඤි පඨවින් මේති මාමඤ්ඤි පඨවින් මා අභිනන්දි. සීක පුද්ගලයා පිළිබඳව අර පඨවිය ගැන කියනකොට ප්‍රකාශ කියන වචන. ඒ වෙනුවට අපි යෙදුවොත් මේ දිත්තං කියන එක දිත්තං දිත්තතෝ අභිඤ්ඤාය දිට්ඨං දිට්ඨං මාමඤ්ඤි දිට්ඨස්මින් මාමඤ්ඤි දිට්ඨතෝ මාමඤ්ඤි දිට්ඨං මේති මාමඤ්ඤි දිට්ඨං මා අභිනන්දි. එතකොට සීක පුද්ගලයාට තියෙන ශික්ෂණයක්. සීක පුද්ගලයා මේ කියාපු මේ දිට්ඨ සුත මුත හතර පිළිබඳව මඤ්ඤනා නොකරනවා කියලා කියන්නේ අන්න අර කියාපු විදියට හිතන්නේ නැහැ. දිට්ඨය වශයෙන් අභිඤ්ඤාය සංඥාය නෙවෙයි අභිඤ්ඤාය. සාමාන්‍ය සංඥාවෙන් සාමාන්‍ය පුදුන් සංඥාවෙන් නෙවෙයි අභිඤ්ඤා වශයෙන් ගැඹුරු වැටහීමක් ලබා ගන්නවා දිට්ඨය පිළිබඳව. එහෙම ලබාගෙන දිට්ඨස්මින් දිට්ඨං නමඤ්ඤති. දිට්ඨය හරිය යම්කිසි වස්තුත්වයෙන් සලකන්නේ නැහැ. වස්තුවක් හැටියට දෙයක් හැටියට සලකන්නේ නැහැ. දිට්ඨං මාමඤ්ඤි කියලා කියන්නේ ඒකයි. දිට්ඨය පිළිබඳව ඒ විදිහට මඤ්ඤනා නොකරව මේ හික්මීමක් හැටියට එතන මාමඤ්ඤි කියලා යොදලා තියෙනවා. ඊළඟට දිත්තස්මින් මාමඤ්ඤි දිත්ත යෙහියයි නුහඟි ditta yenya inuhangi. Mevar vyakaran ratavata tina sambandhi api kalin avasthavaka pennum kala tiyuna tiyenawa ditta meeti mamani. E vidiyata karata passe ilangata ditta meeti ditte mageyai. Ese nohanguwa. ඊළඟට දිත්තං මා අභිනන්ති. ඒ විදිහට අර දිත්තය තමාගේ දෙයක් කරගත්තට පස්සේ ඒ පිළිබඳව අභිනන්දන ඒ පිළිබඳව සතුටුකුත් ඇති වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. ඒවා ඇති කරගන්න එපා කියන. ඒ උපදේශයමයි එතකොට මේ සියුම් මන්දමින් බුදුරජාණන් වහන්සේ දිත්තේ දිත්තමත්タン භවිස්සති කියලා ප්‍රකාශ කළේ. බාහිය ඔබට පළමුවෙන් මේ දෙන්නේ මේ උපදේශයයි. අත්ත වශයෙන්ම අර ආර්ය ව්‍යවහාරයෙන්මයි බුදු පියාණන් වහන්සේ මේ මා බාහියට බාහිය දාර්ශ විරිත තාපසයට ආමන්ත්‍රණය කරන්නේ. ඒ තරම් නුවණ දියුණු පුද්ගලයෙක් නිසා ඔබට දිත්තේ දිත්ත මාත්‍රේම වන්නේ දුටුයෙහි දුටු මතින්ම නවතීමයි. එතකොට මඤ්ඤණානෝ කිරීම අර දුටුයෙහි දුටු මතින්ම නතර වීමයි. දුටුයෙහි දුටු මතින් නතර නොවි අර කියාපු විදියට අර දිත්තේ තුල දිත්තේන් ආදී වශයෙන් හිතුවොත් දිත්තේ මගේ ආදී වශයෙන් හිතුවොත් එතනින් සිදුවෙන්නේ සම්මයතාව. සම්මයතාව කියන වචනත් අපි ගිය වර දේශනේදී හමු වුණා. සම්මයෝ කියලා කියන්නේ අර රන්මය රිදීමේ කිව්වා වගේ අර විදියට මඤ්ඤණා කරන්න පටන් ගත්තට පස්සේ ඒ දේ තමත් එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් මැණිකක් අල්ලගත්තු කෙනා මැණික්කාරයා මැණික් අයිතිකාරයා වෙනවා වගේ ඊළඟට මැණිකට මොකක් හරි වෙනකොට ඒ පුද්ගලයාට ඒක බලපාන්න වගේ අර දිත්තේ අර විදියට ඒකේ තණ්හාමාන දිච්චි වශයෙන් ඇලී වෙලී පැටලි ගත්තාම අර විදියට මඤ්ඤණා කරලා මමත්වෙන් හිතලා එතකොට ඔන්න ඒ සම්මයතාවක් ඇති වෙනවා. දැන් මෙතන කියන්නේ බුදු පියාණන් වහන්සේ අතම්මයතා ප්‍රතිපදාවට දානවා මේ බාහ්‍ය දාරුචීරිය. ඒ කියන්නේ මේ පිළිබඳව මේ මඤ්ඤණා කරන්න එපා. එතකොට එින් නැතිවෙන්නේ අතම්මය. එින් වෙන්වීම විරාග ප්‍රතිපදාවයි එතනින් හැඟෙන්නේ. එතකොට දිත්තේ පිළිබඳව මඤ්ඤණා නොකරතොත් ඒ පිළිබඳ තම්මයතාවක් නැහැ. අතම්මය වෙනවා. ඒක ඇලිවිලි පැටලී ගත්තේ නැත්නම් ඒ පුද්ගලයාට ඒ තමා දිත්තය තුළ ඉන්නවා කියන හැඟීමක් එන්නේ නැහැ. අපි අර සෙල්ලංගේ ඇතුළේ ඉන්නවා කියලා එක වරක් සඳහන් කළා. ඒ වගේ අර මෑණියන් තමන් අර ගේතු ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ වගේ මේ පුද්ගලයා අර විදිහට මඤ්ඤණා කරන්නේ නැත්නම් තමා දිත්තය තුළේ කියන හැඟීමක් නැහැ. අන්න ඒක තමයි එතකොට දැන් නැතත් කියන එකත් ඔන්න අපිට එතකොට තේරුම් ගන්න පුළුවන්. යතෝත්වං බාහියන තේන තතෝත්වං බාහියන තත් යම් අවස්ථාවක ඔබ ඉන්න වෙයිද ඔබ එයින් මඤ්ඤණා කරලා එයින් මඤ්ඤණා නොකරයිද එවිට ඔබ එහිද නොවන්නේය. ඔබ ඒ දිත්තේ තුල වන්නේ නැහැ. ඒ වගේම සුත මුතාදිය තුල වන්නේ නැහැ. ඊළඟට ඒ අනුව ඉතින් දැන් අපිට හිතා ගන්න හැකි යතෝ කෝතේ බාහ්‍ය නතත් තතෝ තං යතෝ තං බාහ්‍ය නතත් තතෝ තං බාහ්‍ය නේවයිද නහුරං නෝභ්‍යමන්තරේ. යම් අවස්ථාවක ඔබ අර විදියට දිත්තේන් මඤ්ඤණා නොකරනම් දිත්තේ තුලේයි නැඟුණා. දිත්තේ තුලේ කියලා කියන්නේ දිත්තේ තුල මමෙක් ඉන්නවා කියන එක වගේ. දිත්තේ තුල මමා ඉන්නවා මමෙක් ඉන්නවා. එහෙම හිතෙන්නේ නැත්නම් එවිට නේව ඉද එවිට ඔබට මෙතනත් නැත. ඔබ මෙතනත් නැත. නහුරං එතනත් නැත. ඒ දෙතන අතරත් නැත. මේ දෙකොණක් සහ මැදක් උඩත් යටක් මැද සරසක් ආදිය ගැන දේශනා කීපයකදී අපි සෑහෙන පමණ සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේන් හැඟෙන්නේ කුමක්ද? අර කලින් අවස්ථාවක ප්‍රකාශ කළා අස්මිමාන කූඤ්ඤය තමයි කූඤ්ඤය ගැසීමෙන් තමයි ලෝකයක් මනින්නේ. ලෝකයක් පැන නගින්නේ. ලෝකයක් හටගන්නේ. ඒකම ව්‍යාකරණ රටාව බිහි වෙන ආකාරයත් අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ අස්මි දෙමි කියන අදහසත් එක්කම මෙතනක් ඇති වෙනවා. මෙතන මම, එතන ඔහු, ඔතන ඔබ. එතකොට ව්‍යාකරණ රටාවේ මූලික පදනමත් ඒකයි. ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ ආදි වශයෙන්. එතකොට අර ලෝකයක් පැන නගිනවා, මනින්න ලෝකයක් පැන නගිනවා, අර ව්‍යාකරණ රටාවක් පැන නගිනවා. එතනම තමයි ප්‍රපංචය. අන්නේ ප්‍රපංචය ඒ ප්‍රපංචයෙන් මිදීමයි මෙතන. එතකොට නේව ඉදන හුරන්න උභ්‍යමන්තරේ කියලා ප්‍රකාශ කළේ. භව නිරෝධයයි කොටින්න. තමා ලෝකයක ඉන්නවා කියන හැඟීම නැහැ. තමාත් ලෝකයක් කියලා දෙකක් බෙදා ගැනීමක් නැහැ මෙතන. ඒ සේවන්තෝ දුක්ඛස්ස මෙන්න මේකම තමයි දුකෙහි කෙලවර නිවන. එතකොට මේ තරමක් දුරට අපිට හිතා ගන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේ මේ කෙටි සූත්‍ර දේශනාවෙන් ඉදිරිපත් කළ මූලික කාරණා. ඊළඟට අපිට මේ මෙතන තිබෙන පද හතර ගැනත් තවදුරටත් යමක් කියන්න පුළුවනි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙනවා චත්තාරෝ අරිය බෝහාරා කියලා. ආර්ය ව්‍යවහාර හතරක්. තවත් තැන්වල ඒ විදිහටම සඳහන් වෙනවා. ඒ ආර්ය ව්‍යවහාර හතර මොකක්ද? දිත්තේ දිත්තවාදිතා, සුතේ සුතවාදිතා, මුතේ මුතවාදිතා, විඤ්ඤාතේ විඤ්ඤාතවාදිතා. දද්දේ පිළිබඳව දැනගත් දිත්තේ පිළිබඳව, දිටුදේ පිළිබඳව, දුටු බව කීම. අසුදේ පිළිබඳව අසු බව කීම, අසුයි කියලා කීම. දැනුන දේ පිළිබඳව දැනුණු බව කීම. ඇත්ත ඇති හැටියට කීම කියන එකයි මේ. විඤ්ඤාතේ පිළිබඳව දැනගත්තු බව කීම. මේක මේ සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් මේ කියන ආර්ය ව්‍යවහාර සත්‍යවාදී ප්‍රතිපත්තිය හඟවන පද හතරක්. ඒ අර්ථයෙන් සමහර සූත්‍රවල වගේම විනය පිටකයේ තියදලා තියෙනවා. සාමාන්‍යයෙන් සත්‍යවාදී බව හඟවන ගැඹුරු ධර්මයකට නොයා. නමුත් මේ සත්‍ය පිළිබඳ විවිධ මට්ටම් තිබෙනවා. මේ සත්‍යවාදී බව ඇත්ත වශයෙන්ම සත්‍යවාදී බව ප්‍රත්‍යක්ෂයත් එක්ක සමාන්තරව යන සාක්ෂි දීමක්. ඒ ප්‍රත්‍යක්ෂය ඉහළට යන්න ඒකම අර සාක්ෂියත් වෙනස් වෙනවා. ඉතම අපකට කථාන්තරයක් ඒක නිතර අහලා තියෙන නිසා මේ අතුරු විස්තර අවශ්‍ය නැහැ. අර පින්ඩපාතික තිස්ස අර මහරත් අර ස්වාමීන් වහන්සේගෙන් අර ස්ත්‍රියක් මගදී හමු වෙලා ඒ දත් ටික විතරයි ඒ නිමිත්ත ගත්තේ. ඒ ගත්තේ නිමිති නොගෙනම හිටියේ නැහැ. කමරංගේ කමටහන් නිමිත්ත අහුල ගත්තා ඒ දත් ඇට ටිකෙන්. ඒක නිසා ඊළඟට ස්වාමි පුරුෂය ඇවිල්ලා අහුවාම දැක්කද ස්ත්‍රියක් කියලා නෑ. මම දත් ඇට ටිකක් දැක්ක, ඇට සැකිල්ලක් දැක්ක කිව්වා. ඒකයි ඒ එක්තරා මට්ටම. ඔන්න ඔය විදිහට සත්‍යවාදී බව අර විදිහට මේ ප්‍රත්‍යක්ෂයත් එක්ක යන ඒක වෙනස් වෙන එක්තරා තරාතිරම් නැති දෙයක්. මේකේ ඉහළම මට්ටම තමයි පරම සත්‍ය. පරමාර්ථ සත්‍ය නෙවෙයි. ඒ පරම සත්‍ය කුමක්ද කියන එකත් බුදු විමුක්තජානන් වහන්සේ අර ධාතු විභංග සූත්‍රයේ මේක තැනක සඳහන් වෙනවා. සඳහන් කරනවා ඒතං හිබික්ක පරමං අරිය සත්‍යං යදිදං අමෝස ධම්මං නිබ්බාණ. පරම සත්‍යේ නම් මහාන කියලා එතනම විවහාර කරන පුක්කුසාති භික්ෂුවට මහාන මෙයි පරම සත්‍ය එනම් අමෝස ධම්මං නිබ්බාණ. මුසාවක් නොවන මුසා ස්වභාවයක් නැති නිවන. අනිකුත් හැම සත්‍යයන්ම මුසා වෙන ඊට ඉහළකට ගියාම. නමුත් නිවන පරම සත්‍ය වන්නේ ඒ කිසිසේත් මුසා ස්වභාවයක් මුසාවට බොරුවක් බවට හැරෙන්නේ නැති නිසායි. එතකොට මෙන්න මේ කියවපු ඉහළම මට්ටමුත් සාක්ෂි දෙන්න පුළුවන් කමක් තිබෙන බව අපට හෙළි වෙනවා මජ්ක්‍ධිම නිකායේ චබ්බිසෝධන සූත්‍රයේ. මේ චබ්බිසෝධන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කිසි කෙනෙක් ඒ අරහත්ත්වයේ ප්‍රකාශ අරහත්ත්වයේ ඵල කරහම ඒ භික්ෂුන් වහන්සේගෙන් ඒ රහතන් වහන්සේගෙන් එහෙම නැත්නම් ඒ භික්ෂුන් වහන්සේගෙන් අනිකුත් භික්ෂුන් වහන්සේලා යම් යම් ප්‍රශ්න ඇසිය යුතු බව, යම් යම් ධර්ම න්‍යායන් මුල් කරගෙන ප්‍රශ්න ඇසිය යුතු බව. එක ධර්ම න්‍යායක් තමයි අර දිත්ත සුත මුත විඤ්ඤාත හතර පිළිබඳව. ඔබට කොහොමද හැඟෙන්නේ කියන ප්‍රශ්නය. එතකොට ඇත්ත වශයෙන්ම රහත් කෙනෙක් නම් ඒ ස්වාමීන් වහන්සේ දෙන දිය යුතු පිළිතුරක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහටයි කියන්නේ අවත් දිත්තේ කෝහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අප්පටිබද්ධෝ විපමුත්තෝ විසංයුත්තෝ විමරියාදික තේන චේතසා විහරාණ. අන්න ඉහළම වටෙන් සාක්ෂි දුන්න දිත්තේ පිළිබඳව. රහත් කෙනෙක් හැටියට. ඒ කියන්නේ අවත්නි මම දිත්තේ පිළිබඳ දිත්තේ ඒ පිළිබඳව අනුපායෝ අනුපායෝ කියන්නේ රාග වශයෙන් ලං නොවි. අනපායෝ ද්වේෂ වශයෙන් ඉවත් නොවි. අනපායෝ අනිසිතෝ තණ්හා මාන දිත්‍ය ආදී වශයෙන් එහි නොරැඳි. අනුපායෝ අනපායෝ අනිසිතෝ අප්පටිබද්ධෝ චන්දරාග වශයෙන් එහි නොබැඳි. විසංයුත්තෝ විපමුත්තෝ විපමුත්තෝ කියන්නේ කෙලෙස් ආදීයෙන් මිදිලා. විසංයුක්තෝ සංයෝජන වලින් මිදිලා, සංයෝජන වලින් ගැලවිලා. විමරියාදික තේන චේතසා. මරියාදා කියලා කියන්නේ මායිම. මායිම් කර නොගත් සිතකින් යුක්තව වාසය කරනවා. මේ මායිම් අපිට හිතා ගන්න පුළුවනි අර අජ්ජත් බහිද්දාදී මායිම්. ඒවා ඉන්නේ මුළු මහත් භවයක්ම ගොඩනැගෙන්නේ. මායිමක් ඇති තැන තිබෙනවා අර විදිහේ ඇලුම් බැඳුම් ගැටීම් එහෙම එකක්ම වැටකඩලු තිබෙන තැනක තිබෙනවා. එතකොට විමරියාදික තියෙන චේතස. ඒ විදිහේ වැටකඩලු මායිම් නැති සිතකින් යුක්තව මම වාසය කරනවා දිත්තේ පිළිබඳව. ඇලුම් ගැටුම් ආදියක් කිසිවක්ම නැති. අන්න ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්කම තමයි එතකොට මේ ඉහළම සාක්ෂි දීම අර චත්තාරෝ අරිය බෝහාර ආර්ය ව්‍යවහාර වලින් දෙන්න පුළුවන් ඉහළම සාක්ෂිය රහත් බව. එතකොට අපි දැන් මේ මේ චතුරාර්ය විහාර පිළිබඳව සෑහෙන යමක් ප්‍රකාශ කළා. ඊළඟට බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රධාන කාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ මේ බාහ්‍ය ධාර්මීය තාපසයන්ට අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා කියන ත්‍රිවිධ ශික්ෂා මේත්‍රිපත් කළේ මේ චතුරාර්ය විහාර හතර තුලින්. ඒක නම් අටුවාවක් පිළිගන්නවා. නමුත් මෙතෙන්දී අපිට විස්තරීකුත් කරන්න සිද්ධ වෙනවා. මේ කොහොමද මේ මේ සීල සමාධි ප්‍රඥා බේරගන්නේ මේ මේ කියපු මේ කෙටි උපදේශය තුලින්. ඒ බාහ්‍ය සූත්‍රයේ ඒ මුල් කොටස මොකද්ද? අපි දැන් කලින් ප්‍රකාශ කරේ තස්මාපිහතේ බාහ්‍ය ඒවං සික්ඛිතබ්බං. එතනත් හැංගෙනවා එතන ශික්ෂාවකට දැම්මේ මුලදිම. බාහ්‍ය එසේනම් ඔබ මේ මේ විදිහට හික්මිය යුතුයි. දිත්තේ දිත්තමත්තං භවිස්සති. දිත්තයෙහි දිත්තේ පමණක්ම වන්නේ අපි මේ පහසුවට පාවිච්චි කරන පාලි වචනම දැන් අර්ථ තේරෙන නිසා දිත්තයෙහි එක දුටුයෙහි දුටු බව මාත්‍රයෙන් වන්නේ සුතේ සුත මාත්‍රයෙන් වන්නේ මුතයෙහි මුත මාත්‍රයෙන් වන්නේ විඤ්ඤාතේහි විඤ්ඤාත මාත්‍රයෙන් වන්නේ මෙතනින් මේ කියවෙන්නේ දැන් අදිශීල ශික්ෂාවට අයිති ප්‍රධානම කාරණයක් තමයි අර ඉන්ද්‍රිය සංවර ශීලය. ඒ ඉන්ද්‍රිය සංවර ශීලයේ මූල ධර්ම අඩංගු වෙනවා මේ කියපු මේ කෙටි උපදේශයේ. මක්නිසාද? දුටියෙහි දුටුමතින් නතර වෙනවා නම් ඒ පිළිබඳව නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒ දුටු දේ පිළිබඳව මේක හොඳයි නරකයි ආදී වශයෙන් නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. ඒකෙන්ම ඉන්ද්‍රිය සංවරය සැලසෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර ශීලයට ඒක අදාළ වෙන්නේ අර නිමිති අනුයන්ජන නොගැනීමෙන් කියන එකෙන් අපිට හිතා ගන්න පුළුවන් මෙතන අදිශීල ශික්ෂාවක් තිබෙනවා. ඊළඟට අදිචිත්ත ශික්ෂාවට මේක උපකාර වෙන්නේ දුටුෙහි දුටුමතින් නතර වෙනවා නම් ඒ පිළිබඳව විතර්ක විචාර කරන්න යන්නේ නැතුව විතර්ක කරන්න යන්නේ නැතුව ඒ මේ අර නීවරණ ප්‍රහාණයටත් නීවරණ ප්‍රහාණයට මඟ සැලසෙනවා. ඒක නිසාද නීවරණ අරගෙන ඉන්නේ මේ විතර්කයි. එතකොට ඔන්න අදිචිත්ත ශික්ෂාවට සමාධියට අදාළ කොටසක් මෙතනම තිබෙනවා. සීල සමාධි. ඊළඟට අදිපඤ්ඤා. මේක ගැන ඉතින් විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මෙතන අදිපඤ්ඤා හැටියට ගණන් ගන්න ගත යුතු කුමක්ද? ඇත්ත වශයෙන්ම අර මඤ්ඤණා ප්‍රපංච වලින් මිදීමයි. දුටුවේහි දුටුමතින් නතර වීමෙන් අර මූලපරියාය සූත්‍ර ආදී අපි දැක්කූ අර අතු ඉති වලට යාම වළකිනවා. දිත්තේ වස්තුත්වයෙන් අරගෙන දෙයක් හැටියට අරගෙන ඒකේ තුල ඒකේ එයින් එය මගේ ආදී වශයෙන් ඒ අප්‍රපංච කිරීම ඒව නතර වෙනවා. මඤ්ඤණා ප්‍රපංච ආදීන් සිත මුදා ගැනීමට උපකාර වෙනවා. ඒ වගේම අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ කිනවා මේ චක්ෂු මේ අස්කන්නාසාදී මේ ආයතන සයම හරියට පාළු ගම් වගේ කියලා. ශූන්‍ය. ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා. මේ අස්කන්නාසාදී මේ හැම එකක්ම ආත්මයකින් හෝ ආත්මයකට අයිති දෙයකින් ශූන්‍යයි. ආත්මයකුත් නෑ මෙතන ආත්මයකට අයිති දෙයක්කුත් නෑ. ඒ නිසා ඒක හරියට පාළු ගම් වගේ. ඔක්කොම මිනිස්සු පලාගිච්ච නිකන් පාළු ගම් වගේ. අන්නේ පාළු ගම් තත්වයෙන් සලායතනයන්ම සැලකීමට උපකාරමන උපදේශයක් තමයි දිත්තේ දිත්ත මත්තං ගවිස දුටුෙහි දුටු මාත්‍රේම පමණයි ඇසුෙහි ඇසු මාත්‍රේම පමණයි. අන්නේ අනුවත් අපිට හිතා ගන්න පුළුවන් මෙතන තියෙන මේ අධිපඤ්ඤාවට ප්‍රඥාව දිනු වීමට උපකාර වෙන කොටස් මොනවද කියලා. එතකොට ඒ විදිහට ගත්තොත් අර දැන් සාමාන්‍යයෙන් ප්‍රපංචයෙන් කෙරෙන්නේ එක්තරා විදිහක දිගින් දිගට ගනුදෙනු කිරීමක්. දිත්තේ සුතේ මුතාදීන් ඒ දිගට දිගට ගනුදෙනු කිරීමක් මෙතන නෑ. එතකොට ඒ වගේම මේ ඒ දිත්තේ දිත්තමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති ආදී වශයෙන් ගැනීම නිසා අර තම්මයතාවත් අර අතම්මය ඒ කියන්නේ ඒ තුල ඒ මගේ කියන ඒ හැඟීමත් නැති වෙලා යනවා. එතකොට ඒකම අර මමත්වය අස්මිමානය ඊළඟට අර ප්‍රපංචයට උපකාර වෙන දේවල් ඒ සියල්ලම ඒකම නැති වෙලා යනවා. ප්‍රපංච නිරෝධය භව නිරෝධය දුක්ඛ නිරෝධය ඒ හැම එකටම උපකාර වෙන අර අස්මිමාන කුණ්‍ය ගැලවීම සිදු වෙනවා මේ ශික්ෂණය නිසා. එතකොට ඒ ත්‍රිවිධ ශික්ෂාවම මේ දේශනාවේ අඩංගු බව අපට මේ අනුව හිතා ගන්න පුළුවන්. මේ විදිහට බුදු පියාණන් වහන්සේ දුන්න ත්‍රිවිධ ශික්ෂාව ඉදිරිපත් කළාට පස්සේ සිද්ධ වෙන්නේ දෙය තමයි අර නතේන නතත්ථ නේවිධ නහුරං නඋභයමන්තරේ කියලා ප්‍රකාශ කරලා කෙරුණේ. අර ඒ මේ බාහ්‍ය දාඩුචීරයේ තාපසයාණන්ගේ නුවණ මුහුකුරා ගියාට පස්සේ මේ ත්‍රිවිධ ශික්ෂා මාර්ගයේ ගමන් කරලා එතකොට තමයි අර බුදු පියාණන් වහන්සේ එවිට ඔබ එහිනොවන්නේය එවිට ඔබ එහිනොවන්නේ නම් ඔබ එහිනොවන්නේය ඔබ එහිනොවන්නේ නම් ඔබ මෙතනත් නැත එතනත් නැත මේම දුකම කළවරයි කියලා අර භව නිරෝධ වූ නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි එතනින් ප්‍රකාශ කරන්නේ. එතකොට අර මුළු මහත් සද්ධර්මයේම සද්ධර්මයන එක්තරා විදිහක හකුලල දක්වන වටිනා සූත්‍රයක් හැටියට මේ සූත්‍රය සලකන්න පුළුවනි. මේ විදිහට බුදු පියාණන් වහන්සේ එතකොට මෙන්න මේ උපදේශය දෙනවත් එක්කම අර බාහ්‍ය දාර්ශීරිය තාපසයන්න් ඒ කෙනෙහිම ඒ තාපසයන්න්ගේ සිත සියලුම ආශ්‍රයයන්ගෙන් මිදුණු බව සඳහන් වෙනවා. අනුපාදාය ආසදෙහි චිත්තං විමුච්චි තාවදේව කියලා කියන කෙනෙහිම මිදුණා සිත. ඊළඟට අපි ආයෙත් මේ උදානපාළී වෙන කතා ප්‍රවෘත්තියට යමු. අර විදිහට බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න සූදානම් වෙලින් අවස්ථාවේ බොහොම ඇවිටිලි කළානේ මේ ධර්ම දේශනාව ලබා ගත්තේ. ඒකෙන් නියම ප්‍රතිඵලක් නෙලාගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ දැන් ආයිමත් පිණ්ඩපාත චාරිකාවේ පිටත් වෙලා වැඩම කළා. ඒකම වාගේ වැඩි වෙලාවක් යන්න කලින් කුඩා වසු කැටියක් ඇති එළදෙනක් මේ බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේට එනලා ජීවිතක්ෂයට පත් කළා. බුදු පියාණන් වහන්සේත් පිණ්ඩපාතයේ වඳලා සංඝයා වහන්සේත් භික්ෂුන් වහන්සේලා පිරිසුත් එක්ක ආයිමත් මේ පැත්තේ ඒ පැත්තෙන් වඩින අතරේ දැක්කා මේ බාහ්‍ය දාර්ශීරිය තාපස රහතන් වහන්සේගේ මේ මෘතදේහ දැකලා සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළා මේ සිරුර ඇඳක තබලා ගෙනහිල්ලා ආදාහනය කරන්න. ආදාහනය කරලා එතන ස්තූපයක් යම්කිසි සෝන් කොටක් වෙන දෙයක් ගොඩනගන්න කියලා මේ නුඹලාගේ සබ්‍රහ්මචාරී කෙනෙක් නුඹලාගේ සබ්‍රහ්මචාරී කෙනෙක් මේ මෙරළේ කාල ක්‍රියා කරව සිටින්නේ කියලා ඒ විදිහට ප්‍රකාශ කළා. අර සංඝයා කළා. එතකොට සංඝයා වහන්සේලා ඒ අනුව අර බාහ්‍ය දාර්ශීරිය රහතන් වහන්සේගේ ශරීරය අරගෙන ගිහිල්ලා අර විදිහට ආදාහනය කළා. නැවත බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න ඒ කාරණය ප්‍රකාශ කළා. අපි දැන් ඒ කටයුතු නිම කළයි ආවේ. මේ බාහ්‍ය දාරුචීරිය ඊළඟ ප්‍රශ්නයක් ඇහුවා. මිය ගියේ කොතනද? මිය පරලෝ ගියාට පස්සේ කොහාටද ගියේ? කා ගති කෝ අභිසම්පරායෝ කියන විදිහටයි ප්‍රශ්න කරන්නේ. බාහ්‍ය දාරුචීරියගේ ගතිය කුමක්ද? ගතිය කියලා කියන්නේ ගියේ තැන කුමක්ද? කා ගති කෝ අභිසම්පරායෝ පරලෝ තත්ත්වය කුමක්ද? මරණින් මතු තත්ත්වය කුමක්ද කියලා ඔය විදිහට ප්‍රශ්න කරනවා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ බාහ්‍ය දාර්ශීරිය පඬිතයි මට මේ ධර්මය උගන්වන්න කියලා වැඩි කරදර කළේ නෑ. ඒ ධර්මය අනුව පිළිපැද්දා. බාහ්‍ය දාර්ශීරිය බාහ්‍ය පිරිනිවන් පෑවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට උදාන ගාථාවකුත් වදාලා යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නදාදති නතත්ථ සුක්ඛා ජෝතಂತಿ ආදිච්චෝ නප්පකාසති නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථ නොවිජ්ජති යදාච අත්තනා වේදී මුනිමෝනින බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛා ප්‍රමුච්ඡති. මේ ගාථාව ගැන පරමත්ථ දීපණී උදාන අටුවාව ප්‍රකාශ කරන්නේ එක්තරා විදික පුදුම විදියේ අර්ථ විවරණයක් දෙන්නේ. මේ මෙතන මේ ගාථාවේ අදහස ඉස්සෙල්ලා අපි සලකලා බලමු. සාමාන්‍ය වශයෙන් යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති යම් තැනක ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයින් ප්‍රතිෂ්ඨාවක් නොලබයිද යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති නතත්ථ සුක්ඛා ජෝතಂತಿ එතන තරු නොදිලෙත් නතත්ථ සුක්ඛා ජෝතಂತಿ ආදිච්චෝ නප්පකාසති සූර්යා අප්‍රකටය සූර්යා එළිය නොවිදුවයි කියන එකයි. ආනවන්නේ නැහැ හඳ එළිය විහිදුවන්නේ නැහැ. තමෝ තත්ත්වන විජ්ජති එතන අන්ධකාරයක් නැහැ. යදා චත්තනාවේදී මුනි වේ රහතන් වහන්සේ මුනිවරයා යම් අවස්ථාවක ස්වයං ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳ වේ මෝන නම් වූ ප්‍රඥාවෙන් තමාව ප්‍රත්‍යක්ෂ කරගත්තේද අත රූපා අරූපා ච සුඛ දුක්ඛ සමුච්ඡති එවිට රූපේනුත් අරූපේනුත් සැපේනුත් දුකේනුත් නිදෙනවා දිටයි ගාථාවේ අර්ථය මේකෙන් ඉතින් දීද විග්‍රහයක් කරන අටුවාව අපිට ඕන ටික විතරක් මෙතන ප්‍රකාශ කරමු අර ටිකක් අමුතු විදිහේ පුදුම විදිහේ අදහසක් ප්‍රකාශ කරනවා කියලා කිව්වේ අපි කිව්වේ අටුවාව මේ ගාථාව තෝරන්නේ හරියට අර බාහ්‍ය ධාර්මික රහතන් වහන්සේ පිරිනිවන් පෑමින් පසු ගිය තැන පිළිබඳ විස්තරයක් හැටියට වෙන එකක් තබා නිබ්බාන ගති කියන වචනේ පවා යෙදෙනවා නිබ්බාන ගති නිවන් ගිය තැන අපි සිංහලෙන් හිංගල කළා කිව්වොත් බාහ්‍ය රහතන් වහන්සේ පිරිනිවන් පෑමින් පසු නිවන් ගිය තැන පිළිබඳ විස්තරයක් හැටියට ඒ තැන පුදුජණෙහි දුබ්බින්නේය පුතඥයන්ට තේරුම් ගන්න බැරි තැන ඊළඟට ඒකේ ලක්ෂණ හැටියට දක්වනවා පඨවි ආපෝ තේජෝ වායෝ එතන නැහැ. ඉරක් නැහැ, හඳක් නැහැ, තරුත් නැහැ. ඒ වගේම එතන ඊළඟට ඒ ඉරක් හඳක් නැහැ. ඊළඟට කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී නැක්තිමක් නිසාද අසංකත වූ ඒ අනුපාදිශේෂ නිබ්බාන ධාතුවේ සංකත ධර්ම කිසිවක් නැති නිසායි ඒ පඨවි ආපෝ තේජෝ වායෝ නැති කියලා තියෙන්නේ. ඊළඟට එතන ඒ කියාපු අද්භූත තැන ඉරකුත් නැහැ හඳකුත් නැහැ හඳ පායන්නෙත් නැහැ තරුත් නැහැ ඊළඟට අර තමෝ තත්ත්වන විජ්ජති එතන අඳුරක් නැත කියලා කිව්වේ මක් නිසාද කියන එක ප්‍රශ්නය නඟලා ඒක විස්තරයකුත් උත්තරයකුත් දෙනවා මක් නිසාද මේ එතන අන්ධකාරයක් නැහැ කියලා ප්‍රකාශ කළේ එහෙම කියලා තියෙන්නේ අටුවාව කියන හැටියට දැන් කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුළුවන් ඉරක් හඳක් තරු ආදියක් නැත්නම් එතන අන්ධකාරයක් තිබෙන්න ඕනේ කියලා නමුත් මේ පුදු කොයිතරම් පුදුමද කියතොත් මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව අර විදිහට ඉරක් හඳක් තරුත් නැති වුණාට මොකද ඒක අඳුරුකුත් නැහැ. අන්නේ ඒක අර ඉර හඳ තරු ආදී නැත්නම් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්නේ මේ අනුපාදිශේෂ නිබ්බාන ධාතුව ලෝකාන්තරය වගේ මහා අන්ධකාර තැනක් කියලා. එහෙම සැකේ වැළැක්වීමට මෙතන මේ බුදු පියාණන් වහන්සේ එහි අඳුරක් නැත කියලා විශේෂයෙන් ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ওই විදිහට අටුවාව කරන විස්තරය අනුව අපිට හිතාගන්න අපිට නිගමනය කරන්න ඉඩ දීලා තියෙන්නේ අර ඉරහඳ තරු නැති නමුත් ඉරහඳ තරු ආදී නැති නමුත් මෙතන අපි අවධාරණය කරන යම්කිසි හේතුවක් නිසා නමුත් කියන වචනේ. ඉරහඳ තරු ආදී නැති නමුත් එහි අන්ධකාරයක්ද නැත කියලා ওই විදිහට අටුවාව තෝරන්න. මේ දේශනා මාලාවේ මෙතෙක් අපි ඉදිරිපත් කළ විවරණ මාර්ගය අනුව මේ අටුවා මගින් ටිකක් ඉවත් වෙන්න සිද්ධ වෙනවා අපට. මේ ගාථාවේ මේ යත්ථ ආපෝච පඨවි ආදී වශයෙන් මෙතන කියන මේ යම් තැන බාහ්‍ය ධාර්ජීරිය රහතන් වහන්සේ ගිය තැන නොවේ. මරණයෙන් පස්සේ ගිය තැනක් ගැන නොවේ. අටුවාව හිතාගන්නේ මේ බුදු පියාණන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළේ අර භික්ෂුන් වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුරක් දීමටයි කියලා. අර භික්ෂුන් වහන්සේලා ඇහුවේ බාහ්‍ය ධාර්මික ගිය තැන කුමක්ද මරණින් මතු තත්ත්වේ කුමක්ද කියලා. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම සූත්‍රය හොඳට සැලකිල්ලෙන් කියවලා බැලුවාම තේරෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා ඒ ප්‍රශ්නේ ඇසුවේ තමන් මේ ගෙනහිල්ල දැව්වේ රහතන් වහන්සේ කෙනෙකුගේ ශාරීරික බව නොදත් නිසා. එහෙම දැනගත්තා නම් ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ. එතකොට ඒ නිසා තමයි බුදු පියාණන් වහන්සේ එතෙන්දි ප්‍රකාශ කළේ කලින් ප්‍රකාශ නොකොට මෙතෙන්දි ප්‍රකාශ කළේ බාහ්‍ය පිරිනිවන් පෑවා කියලා. මට කරදර නොකර බාහ්‍ය බොහොම ඉක්මනින්ම පිරිනිවන් පෑවා. ඉතින් ඒකයි පිළිතුර. අර සංඝයා වහන්සේලා අහපු ප්‍රශ්නෙට පිළිතුර බාහ්‍ය පිරිනිවන් පෑවා කියන. පිරිනිවන් පෑවයි කිව්වට පස්සේ ඉතින් තේරුම් ගන්නවා ඒ ස්වාමීන් වහන්සේලා ධර්මඥානය ඇති නිසා අපි අහපු ප්‍රශ්නෙම වැරදි කියලා. එතකොට මේ ගාථාව ඊට අමතරව බුදු පියාණන් වහන්සේ වදාළ එක්තරා ප්‍රීති වාක්‍යයක්. ඒ විදිහේ උදාන ගාථා පොතිකුත්ති වෙනවා කථාන්තරයෙන් අපි කලිනුත් ප්‍රකාශ කළා. උදාන පාළියේන ගාථා බොහොම ප්‍රවේශමෙන් ඕන විග්‍රහ කරන්න. මක් නිසාද? අර කථාන්තරයට වඩා හුඟක් ඈතට විහිදලා යනවා. මුළු මහත් ධර්ම සාගරේ කිමිදෙනවා. ඒක ගාථාවක් ඇති. පොඩි පොත නම් බොහොම පොඩි. ලොකු පොතක් නෙවෙයි. අන්න එතකොට මෙතන මේ විදිහේ ස්ථානයක් මෙතන තිබෙන්නේ. මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ප්‍රීති වාක්‍යයක් මේක. මේක පිළිතුර නෙවෙයි අර කොහෙ ගියාද කියන එක. එහෙමනම් අපි කොහොමද මේ යක්ත කියන එක තේරුම් ගන්නේ? ඒකට දැනටමත් අපි සාධකයක් ඉදිරිපත් කළා තිබෙනවා. අර අනිදස්සන විඥානය පිළිබඳව අපි මම හිතන්නේ 7 වෙනි දේශනාවේදී පමණ විග්‍රහයක් කළා. මේ බුදු පියාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? බාහ්‍ය ධාරුචීරිය රහතන් වහන්සේ ගිය තැන නොවේ, බාහ්‍ය ධාරුචීරිය රහතන් වහන්සේ මෙලවදී ඉන්න දිත්තේව ධම්මේ ප්‍රත්‍යක්ෂ කරගත් අරහත්ඵල සමාධියෙන් ප්‍රත්‍යක්ෂ කරගත් අනිදස්සන විඥාන තත්ත්වය. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං එක්ක ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති කියන මුල් පද දෙක අපි නැවතත් මතක් කරගනිමු. අර කේවඩ්ඩ සූත්‍රයේ දීගණිකායේ කේවඩ්ඩ සූත්‍රයේ අර විඥානං අනිදස්සනං ආදී ගාථාවෙන් විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං එක්ක ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. ඒකේ දෙවෙනි පදයෙන් අපිට පිළිතුර ලැබෙනවා මෙතන මේ යත්ත කියන එකට. බාහ්‍ය සූත්‍රයේ මේ යත්ත කියලා මුල් පදයේ කියන යත්ථ ආපෝච පඨවි තේජෝ ආයෝන ගාදති කියලා. කේවඩ්ඩ සූත්‍රයේ ගාථාව තම ඒ ගාථාවේ දෙවෙනි පදයෙන් පිළිතුර දෙනවා ඒකට. එත්ථ ආපෝච පඨවි තේජෝ ආයෝන ගාදති. ඒ කියන්නේ අර මුල් පදයෙන් කියවපු අනිදස්සන විඥාණය ගැන. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝපපං එත්ථ ආපෝච පඨවි තේජෝ ආයෝන ගාදති කියලයි අර කේවඩ්ඩ සූත්‍ර ගාථාවේ සඳහන් වෙන්නේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ තැන කුමක්ද කියලා. අර අනිදස්සන විඥානේ අපි ඒක හුඟක් බොහොම විස්තර කරලා තියෙනවා දැනටමත්. අර සතර මහා භූතයින් පඨවි ආපෝ තේජෝ ආයෝ ආදී ඒවා ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ ඒ විඥානේ. කොල්මන් කරන්නේ නැහැ. එතකොට දැන් ඒ ටික අපි තේරුම් ගත්තා නම් ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඉරක් හඳක් තරු ගැන මේ මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ. ඒ කියපු අනිදස්සන විඥානේ මේ නතත් සුක්ඛාජෝතන්ති තරු දිලිසෙන්නේ නැත. ඉරක් ප්‍රකාශ ප්‍රකටව බබලන්නේ නැත. හඳක් එළිය විහිදුවන්නේ නැත. ඒ වගේම අන්ධකාරයකුත් එතන නැත. මේවා අපි කොහොමද තෝරගන්නේ? මෙතන මේ කෙටියෙන්ම අපි සඳහන් කළොත් මුලදීම මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර අනන්ත වූ හැම පැත්තෙන්ම ප්‍රභාවත් වූ හැම පැත්තෙන්ම ආලෝකයේ ඇති අනන්තං සබ්බතෝ පබං අනිදස්සන විඥානයේ ප්‍රභාවෙන් ඒ ප්‍රභාව නිසාම අර කියාපු ඉරහඳ තරු ආදී නිෂ්ප්‍රභා වෙන බවයි. නිෂ්ප්‍රභා කියන වචනේ සමහර විට සමාජයේ නම් තියෙන්නේ අර ඉහළ උසාවියේ තීරණයකින් පහළ උසාවියක තීරණයක් නිෂ්ප්‍රභා වෙනවා වගේ එහෙම එකක් නෙවෙයි. මෙතන ආලෝකයෙන්වත් නිෂ්ප්‍රභා වෙන ස්වභාවයක් තිබෙනවා. අපි ඒක අර දේශනා කීපයකදීම එළියට ගත්තු සිනමා දර්ශනයෙන් පැහැදිලි කළා. ඒ කියන්නේ අර කෙටින් ආයිත් සලකල බැලුවොත් සිනමා දර්ශනයක් නරඹන්නන්ගේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒ තිරය මත වැටෙන පතු ආලෝක ධාරාව කෙරෙහි. ඒ නරඹන්නන් අර සිනමාවන් දර්ශනය හැටියට සලකන ඒ චිත්‍ර දකින්නේ ඒ පතු ආලෝක ධාරාවත් අවට ඇති ඝන අන්ධකාරයත් පිහිට කරගෙන. මේ දෙවෙනි කාරණේත් ඉතා වැදගත්. ඒ රූප පෙනෙන්නේ අර ආලෝක ධාරාව නිසා පමණක්ම නොවේ, අවට ඇති ඝන අන්ධකාරයත් උපකාර කරගෙනයි. ඒ බව හෙළිවෙන්නේ අර ශාලාවේ ඒකාලෝක වුණ විටයි. මුළු මහත් ශාලාවම ඒකාලෝක වුණොත් හදිසියේ දොර කවුළු වැරීමෙන් හෝ එම් පිටිම වෙන යම් කිසි කෘත්‍රිම ආලෝක ක්‍රමයකින් හෝ පිටිකම ආලෝකමත් උනේ හැටිය අර තිරය මත වැටුණු චිත්‍ර විවරණ වෙලා මැකිලා යනවා. අර වැටුණු ආලෝක ධාරාව නිෂ්ප්‍රභා. එතකොට ඊට වඩා ලොකු දෙයකින් ලොකු ප්‍රභාවකින් ඊට අඩු ප්‍රභාවක් නැති වී යාමයි මේ නිෂ්ප්‍රභා කියන වචනේ අර්ථය. දැන් එතකොට මේ සිනමා දර්ශනය සමහර විට රුචි නොවන්න පුළුවනි. මේ අනිත්‍යම මේ සිනමාවල් ගැන කතා කිරීම නැත්ටි ගීත වාදිත හැටියට හිතන්න පුළුවනි. ඒ නිසා අපි ඇත්ත වශයෙන් කල්පනා කරලා බලමු මේක මේ ශාලාවකට සීමා වුණු දෙයක්ද මේ සිනමා දර්ශනය කියලා. මේ අප ඇස් ඉදිරිපිට තිබෙන ලෝක සිනමාවෙත් මේ විදිහම දෙයක් සිද්ධ වෙනවා. මේ විදිහම නිෂ්ප්‍රභාවකීමක් සිද්ධ වෙනවා. සැන්දේ ආකාශයේ තරු පායාගෙන එනකොට අපි මේ සහන් එළියෙන් අපි යන්තමින් රූප දකින්න පටන් ගන්නවා. අන්ධකාරයෙන් අතරේ හොඳට තරු පායලා තියෙනකොට යන්තමින් අපට රූප පේන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් හඳ පායන. එතකොට තරු වලට යන කලදසාව මොකද්ද? තරු වල දීප්තිය මැකිලා යනවා. තරු නිෂ්ප්‍රභාවයක. ඊළඟට අපි රාත්‍රී කාලයේ අර හඳේ සෞම්‍ය එළියෙන් සුන්දර ලෝකයක රූප දකින්න සිටිනවා. රැය ගෙවි යනවා. හිර උදා වෙනවා. එතකොට මොකද වෙන්නේ? හඳේ කාන්තිය මැකිලා යනවා. අර සූර්යාගේ තේජසින් හඳ නැති වෙනවා, හඳ නිෂ්ප්‍රභා වෙනවා. ඊළඟට අපි දවල් කාලේ ඉතාමත්ම නිසැක හඳමින්ම විරේලිය තියෙනවා නම් අපිට සැකයක් නැහැ පෙනෙන රූප පිළිබඳ නිසැක හඳමින් ප්‍රකට ලෙසම අපාවට තිබෙන නොයෙකුත් විචිත්‍ර වර්ණ වෛවර්ණ රූප මේ ලෝක සිනමාවේ නරඹමින් සිටිනවා දවල් කාලේ කිසිම සැකයක් නැතිව. බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන ආර්ය ශ්‍රාවක කෙනෙකුගේ චිත්ත සන්තානයේ ආගන්තුක උපක්ලේශ ඉවත් වෙලා නෛසර්ගික ප්‍රභාස්වර බව මතුණා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ? සරු නිෂ්ප්‍රභා වෙනවා, හඳත් නිෂ්ප්‍රභා වෙනවා, ඉරත් නිෂ්ප්‍රභා වෙනවා. තරු එළියෙන්, හඳ එළියෙන්, ඉර එළියෙන් පෙනෙන රූප විවරණ වෙලා මැකිල යනවා. ඒ රූපවලම හෙවණැල්ලක් වන අරූපයක් මැකිල යනවා. අපි කලින් ප්‍රකාශ කළා මේ රූපයත් අර කලින් දවසක ඊවර දේශනාවේදී අපි ප්‍රකාශ කළා මේ රූපයත් ආකාශයත් හරියට චිත්‍රයත් පසුබිමත් වගේ. එතකොට මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ආකාශයේ අර පසුබිමේ. අර සිනමාව දර්ශනය අපට අර ලස්සනට පෙනුනේ අන්ධකාරය නිසා. ඒ අන්ධකාරයේ එක් එක් මට්ටම් තමයි අපි අර තරු එළිය, හඳ එළිය, සඳ ඉරු එළිය කියලා ප්‍රකාශ කළේ. ලෝකයා හිතන්නේ ඉරු එළිය ලැබුණාම ඇස් තියෙනවා නම් පෙනෙන්න ඕන. ඊට එහාට හිතන්න ශක්තියක් නැහැ. නමුත් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා ඉරු එළියට වැඩිය ප්‍රභාවද්දයක් ලෝකයේ තිබෙනවා. නත්ති පඤ්ඤා සමා ආභා, ප්‍රඥාව හා සමාන ආභයක් නැත. අපි කලින් අවස්ථාවක දේශනාවක ප්‍රකාශ කළ සූත්‍ර පාඨයක් බුද්ධ දේශනාවක් අපි නැවතත් සිහියට නගා ගනිමු. චතස්සෝ ඉමා භික්ඛවේ පභා, අතමා චතස්සෝ චන්දප්පභා, සූර්යප්පභා, අග්ගිප්පභා, පඤ්ඤප්පභා. ඉමා කෝ භික්ඛවේ චතස්සෝ පභා, ඊත දග්ගම් භික්ඛවේ ඉමා සංචතුන්නම් පභානං යදිදං සංඤප්පභා. මහණෙනි, මේ ප්‍රභාව හතර දෙනෙකි. කවර හතර දෙනෙක්ද? චන්ද්‍ර ප්‍රභාව, සූර්ය ප්‍රභාව, අග්නි ප්‍රභාව, ප්‍රඥා ප්‍රභාව. මේවාය මහණෙනි, මේ ප්‍රභා හතර. මහණෙනි, මේ ප්‍රභා හතර අතරින් මෙයම ශ්‍රේෂ්ඨය, එනම් ප්‍රඥා ප්‍රභාව. දැන් එතකොට අපට තේරෙනවා අර රූප අරූප මැකිල යන්නේත් මක් නිසාද කියලා. මේ ප්‍රඥාවේ තිබෙනවා නිබ්බේධිකා පඤ්ඤා කියලා කියන්නේ විනිවිද යන ස්වභාවය. මේ විනිවිද යන ප්‍රඥා ප්‍රභාව නිසා තමයි මේ රූප පේනකොට රූපයත් එක්කම හෙවණැලිත් පේනවා. හෙවණැලි පෙනීමෙම පෙනෙනවා එතන සම්පූර්ණයෙන්ම අන්ධකාරය දුර වෙලා නැහැ. හැම පැත්තෙම ආලෝකය වැටෙන නම් හෙවණැල්ලක් නැහැ එතන. ඒ ආලෝකය විනිවිද යන ස්වභාවයක් නම් එතන රූපයක් නැහැ. එතකොට රූපයක් අරූපයක් මුල් කරගෙනයි ලෝකයා සැප දුක් කියලා මේ දෙයක් ලෝකයක් සිහින ලෝකයක සැප දුක් නිඳින්නේ. එතකොට මේ අපිට දැන් බාහ්‍ය ගාථාව අතුවාමගින් ඉවත් වුණාට මොකද ඊට වඩා සමහර විට අර්ථවත් විදිහට තේරුම් කරන්න පුළුවන්. අපි නැවතත් ඒ ගාථාව ඒ නිසාම ප්‍රකාශ කරමු. යත්ථා පූච පඨවි තේජෝ වායෝ නගාධති, නතත්ථ සුක්ඛා ජෝතන්ති ආදිච්චෝ නප්පකාසති, නතත්ථ චන්දිමා භාති තමෝ තත්ථ නවිජ්ජති, යදා චත්තනා වේදී මුනි මොණින බ්‍රාහ්මනෝ අත රූපා අරූපාච සුඛ දුක්ඛ සමුච්චති. සම්පූර්ණයෙන්ම ගාථාවේ අර්ථයක් පිටකොට අපට දක්වන්න පුළුවන් මේ විවරණ ක්‍රමය අනුව. ඒ වගේම අපි සාධක වශයෙන් ප්‍රකාශ කරන්න ඕන අර දැන් අටුවාවේ අර ඉරහඳ තරු පිළිබඳව කරන විවරණය අඩුපාඩුව වැඩියත් පිනින්න එක්තරා සාධක කීපයක් අපිට මේ ගාථාවෙන්ම උපුටලා දක්වන්න පුළුවන්. අටුවාවේ ප්‍රකාශ කළේ අර අනුපාදිස නිබ්බාන ධාතු නම් යම් කිසි ගුඪ තැනක ප්‍රත්‍යඥානින් තේරුම් ගන්න බැරි යම් කිසි ගුප්ත තැනක ඉරහඳ තාරකා ආදී නැති බවයි මේ ගාථාවෙන් කියන්නේ කියලා. නමුත් මේ ගාථාවේ ඇත්ත වශයෙන්ම යෙදিলা තිබෙන පද, ඒ ක්‍රියාපද ඉරහඳ තාරකා නැති බව කියනව නෙවෙයි, ඊට වැඩි යමක් කියනවා. නතත්ත සුක්ඛා ජෝතන්ති, තරු දිලිසෙන්නේ නැහැ, තරු දිලෙන්නේ නැහැ. තරු ඇත්ත වශයෙන්ම නැත්නම් ඒකට පාලි වචනයක් යොදන්න තිබුණා දිස්සති, දිස්සන්ති, එහෙම නැත්නම් නවිජ්ජන්ති ආදී වශයෙන් විද්‍යමාන වෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ඉරහඳ ආදී පිළිබඳවත් ඒ විදිහට යොදන්න තිබුණා. නමුත් මෙතෙන්ට මෙදෙන්දී යෙදিলা තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ආලෝකයේ එළිය විහිදීම, බැබලීම, දීප්ති හඟවන ක්‍රියාපද කීපයක්. නතත් සුක්ඛා ජෝතන්ති, තරු දිලිසෙන්නේ නැහැ. නතත් ආදිච්චෝ නප්පකාසති, සූර්යා ප්‍රකටවන්නේ නැහැ, ප්‍රකට ආලෝකය විහිදුවන්නේ නැතත් චන්දිමා භාති චන්ද්‍රයා ශෝභමානව එළිය විහිදුවන්නේ නැහැ. මක් නිසාද මේවා මේ නිකමට ප්‍රකාශ කරපු දේවල් නෙවෙයි. මේක මේ ප්‍රීති වාක්‍යයක් අත් වශයෙන්ම උදාන මේ කියපු උදාන ගාථාව මින් පින්නවා ගැඹුරු ප්‍රීති වාක්‍යයක්. අර ගූඪ ධර්මයක් ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි. එතකොට ඒකට තවත් දැන් අපි අර කලින් නමුත් කියන වචනයක් ගැන අපි විශේෂ අවධාරණයක් කළා අර අටුවා විග්‍රහය. දැන් ඒකේ වැදගත්කම ඊළඟට අපි ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර මේ ගාථාවෙම තියෙන ඊළඟ ප්‍රහේලිකා පදයක් හැටියට අටුවා ඉදිරිපත් කළා තියෙන්නේ තමෝ තත්ත්වන විඤ්ඤති. අන්ධකාරයත් එහි නැත. මේක අටුවාවට ලොකු ගැටලුවක්. අර විදිහට ඉරහඳ තාරකාවක් නැහැ. ඉරහඳ තාරකාවක් නැති නමුත් එතන අන්ධකාරයක්ද නැත. දැන් අපි මේ ප්‍රකාශ කළ නිෂ්ප්‍රභාවන ධර්මතාවට අනුව කල්පනා කරලා බැලුවහම කියන්න වෙන්නේ ඒකෙම ආස්පසින්ම වෙනස් විවරණයක්. ඊ අනිදස්සන විඥාන සබ්බතෝපප අනිදස්සන විඥානේ ඉරහඳ තාරකා ආදී අප්‍රකට නිසාම එහෙම නැත්නම් ඒ අනිදස්සන විඥානේ ආලෝකයේ තිබෙන නිසාම ඉරහඳ තාරකා අප්‍රකටයි. නමුත් කියන එක නෙවෙයි එතන නිසා කියන එකයි යොදන්න වෙන්නේ. එතන සබ්බතෝ ප්‍රබ ස්වභාවය නිසාමයි එතන අන්ධකාරයක් නැත්තේ. අර තරු ආදිය දිලිසෙන්නේත් නැත්තේ. ඔන්න ඔය විදිහට අපිට එතකොට මේ උදාන ගාථාවෙනු ඉතාමත්ම වටිනා කාරණා රාශිය උදාන අර ඒ සිද්ධියේ සූත්‍රයේ පමණක් නෙවෙයි ඒ අර ධර්මෝපදේශ පමණක් නෙවෙයි මේ ගාථාවෙන් අපේ මේ මාතෘකාවන නිබ්බාණය පිළිබඳව ලොකු එළියක් ලැබෙනවා. මේ නිබ්බාණ කියන එක මේ අනුපාදිශේෂ නිබ්බාණ ධාතු කියලා මේ අසුවාවල බොහෝ විට තෝරන 아무තු පුදුම තැන ඇත්ත වශයෙන්ම මේ අපේ හිතයි. මේ සිතේ ප්‍රභාස්වර බව. දැක්වීමට බුදු පියාණන් වහන්සේ මේ දාපු වචන කීපයක් මෙතන. ඇත්ත වශයෙන්ම මේ ඵල සමෝතයේදී සිදුවෙන්නේ කුමක්ද? ලෝකයා මේ අවට තිබෙන දේවල් දකින්නේ අර පතු ආලෝක ධාරා හයක් මඟින්. අස්කන් ආසාදී ආයතන හයෙන් ඒ වයින් පෙන්වන දේවල්ලුයි ලෝකයා දකින්නේ. මේ ප්‍රඥා ප්‍රභාව උදා වුණාම යම් කිසි సంతානයක අර සලායතන නිරුද්ධ වෙනවා. ඒ සලායතන නිරෝධ දැන් මේ අපි කීප වචන කීපයක්ම මේවට ප්‍රකාශ කරන්න පුළුවන්. නාම රූප නිරෝධ, විඥාන නිරෝධ, සලායතන නිරෝධ මේ කොයි වචනෙන් කිව්වත් අර ප්‍රත්‍යක්ෂයම. එතකොට මේ සලායතන නිරෝධය නිරුද්ධ වුණාට මොකද යම් කිසිවක් නොදකින්ව නොවේ එතන. ඒ දකින්නේ ඒ තමයි ඔය ශූන්‍යත්වය. ලෝකයේ පිළිබඳ ශූන්‍යත්වය. සුඤ්ඤෝ ලෝකෝ කියලා ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නේ අර කියාපු අර ලෝකයා ඇතේ කියලා හිතාගන්න රූප ආදී ඒ හැම එකක්ම අර ප්‍රඥාව හමුවේ විනිවිද යනවා. ඒවා අප්‍රකට වෙනවා. අන්න ඒ විදිහට ගත්තහම අපිට මේ බාහ්‍ය සූත්‍රයෙන් විශාල ධර්ම කාරණා රාශියක් මතු කරගන්න පුළුවන්. ඊළඟට තවත් මේක සමාලෝචනාත්මක වශයෙන් යම් කිසිවක් ප්‍රකාශ කළොත් මේ සූත්‍රේ අපිට පෙනෙනවා ඇත්ත වශයෙන්ම අර ධර්මයේ ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනායික පච්චත්තං වේදිතබ්බ කියන මේ ෂඩ්ගුණය අපි එකට ෂඩ්ගුණය කියලා කියමු ගුණ 6. ඊටමත් පුදුම අන්දමින් විදහාපාන සූත්‍රයක් තමයි සම්පින්ඩණය කළ විදහාපාන සූත්‍රයක් තමයි මේ බාහ්‍ය සූත්‍රය. මීට කලින් දේශනාවකදී අපි උපමාවක් හැටියට දක්වුවා උදෑසන හිරු රැසේ දිලෙන පිණි බිඳුවක්. බොහොම පොඩි උපමාවක්. ගලයක හෝ තොලයක හෝ එල්ලෙන ඉතා කුඩා පිනිබිඳුවක් තුලින් සූර්යාගේ දේදුණු වර්ණ සංකල්පය දැකීම ඉතාමත්ම සීරුවෙන් කළ යුත්තක්. සූර්යාට මූණ දාගෙන හිටගත්තු පමණින් එහෙම නැත්නම් ඉඳගත්තු පමණින් ඒ පිනිබිඳුව තුලින් සූර්යාගේ ඒ ෂඩ්වර්ණීය ඒ සූර්යාගේ ඒ දේදුණු වර්ණ සංකල්පය දකින්නට බෑ. ඒ සඳහා යම්කිසි දෘෂ්ටි කෝණයක් නියම දෘෂ්ටි කෝණය අනුව හරියට නිසියල්ලේ බලලා බැලුවොත් තමයි අර පිනිබිඳුව තුලින් දේදුණු වර්ණ දේදුණු පානකන් ඉන්න මොහොනේත් නැහැ. ඒක තුලින් දකින්න පුළුවන් සූර්යාගේ ආලෝක ධාරාව. හැබැයි හරි දෘෂ්ටි කෝණය. මේ විදිහටම බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ෂඩ්වර්ණේ මේ ධර්මයේ ෂඩ්වර්ණේ අර සවක්ඛාතාදී ෂඩ්වර්ණේ දැකීමට යම්කිසි දෘෂ්ටි කෝණයක් තිබෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨිය ඍජු කර ගැනීමට මේ ගැඹුරු සූත්‍ර වල අර්ථ ප්‍රත්‍යවේක්ෂාවත් උපකාර වෙනවා. ගම්භීර සූත්‍රාර්ථ ප්‍රත්‍යවේක්ෂාව මේ සම්මාදිට්ඨිය හරිගස්ස ගන්න උපකාර වෙනවා. සම්මාදිට්ඨිය නැති තැන සීලය සීලබ්බතයට නැඹුරු වෙනවා. සමාධිය මිච්ඡා සමාධියට ඇදිලා යනවා. අන්න ඒක නිසා එතකොට සම්මා දිට්ඨිය ඇත්ත වශයෙන්ම සමහර විට කෙනෙක් අර ඉරුදෙසට මූණලා හිටගත්තා වගේ මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දහාවටම හැරිලා සරණ ගමන මේක සරණ ගමන මාත්‍රියෙන් ලැබෙන දායාදයක් නෙවෙයි සම්මා දිට්ඨිය උත්සාහයෙන් සැලකිල්ලෙන් දිනු කරගත්තු දෙයක් ගත යුතු දෙයක් කෙලින් කරගත යුතු දෘෂ්ටියක් දිට්ඨිජ්ජකම්ම කියලා හැමත් වෙ කියන්නේ එතකොට කොයිතරම් කාලයක් බද්ධ පර්යංකේන්ම මේ බුද්ධ ශූර්‍යයා දේශ බලාගෙන හිටියත් සමහර විට කෙනෙකුට අර ධර්මයේ ෂඩ් වර්ණයේ දකින්න බෑ. නියම දෘෂ්ටි කෝණයේ සමහර විට අඟලක 100කින් කොටසක් වෙන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය වෙනසක්. ඒ වෙනස කළා නම් කෙනෙහිම තාවදේව අර බාහිය රහතන් වහන්සේ වගේ අර කියාපු බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ ෂඩ් වර්ණයේ දකින්න. එතකොට මෙන්න මේකයි ධර්මතාව අර සම්මා දිට්ඨියේ වැදගත්කම මේක විශේෂයෙන් ප්‍රකාශ වෙලිමක් නිසාද මේ කාලේ බොහොම දෙනෙක් අතර යම් කිසි විදියක පටලැවිල්ලක් තිබෙනවා පටලැවිල්ලක් හදාගත්තු පටලැවිල්ලක් තිබෙනවා ත්‍රිවිධ ශික්ෂාවක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සම්මා දිට්ඨියක් කොහොමද ගලපන්නේ කියලා බොහොම දෙනෙක් අසන ප්‍රශ්නයක් මේක ත්‍රිවිධ ශික්ෂාව කියලා ගත්තාම සීල සමාධි ප්‍රඥා සංඥාව අගටයි කියන්නේ ඉස්සෙල්ලා සීලය පුරාගෙන ගිහිල්ලා ඊළඟට සමාධිය වඩනවා සමාධිය වඩාගෙන ගිහිල්ලා අන්තිමටම තමයි ප්‍රඥා. එතකන් හිතන්න ඕනේ ප්‍රඥාවක් ගැන. නමුත් සම්මාදි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හිම නෙවෙයි කියලා කියන්නේ. සම්මාදිත්‍ය මුලට. වෙන එකක් තබා බුදු පියාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසක සූත්‍රයේ පුනකුණා නැවත නැවතත් අවධාරණාත්මක ප්‍රකාශ කරන తත්‍ර භික්ඛවේ සම්මාදිත්‍ය කුබ්බංගම මහණෙනි එහිලා සම්මාදිත්‍යම පූර්වාංගමයි පෙරට වෙනවා. විනයකත්ව ශීලාදී ගුණධර්ම පිළිබඳව ප්‍රකාශ කරන ඡේදවලක් තිබෙනවා සම්මා දිට්ඨි කුබ්බංගම. සීලාදී ඒවා පිළිබඳව පවා හොඳට බැලුවොත් මහා චත්තාරීසික සූත්‍රයේ ප්‍රකාශ වෙන සම්මා දිට්ඨිය පූර්වාංගම. එතකොට අපි කොහොමද මේක ගලපගන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලට දාලා තියෙන්නේ පඤ්ඤා කොටසට අයිති මේ සම්මා දිට්ඨිය. ඒක බොහොම ප්‍රකට කාරණයක්. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක පඤ්ඤා ස්කන්ධයට ගැනෙනවායි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන සීල ස්කන්ධයට හසු වෙනවායි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒවා සමාධි ස්කන්ධය. ඉතින් ওই විදිහට ඉස්සෙල්ලාම පඤ්ඤාව ඊළඟට සීලය ඊළඟට සමාධි ආරෂ්ඨාණික මාර්ගය. නමුත් මේ සීල මේ ස්කන්ධ තුන ගැන බලනකොට සීලය මුලට සමාධිය දෙවෙනියට ප්‍රඥාව අගට. මෙතෙන්දිත් අපට උපකාර වෙනවා චූල වේදල්ල සූත්‍රයේ මෙදුම් සංගය චූල වේදල්ල සූත්‍රයේ ධම්මදින්න අරහත් මෙහෙණින් වහන්සේ විසාක උපාසකතුමාට දෙන පිළිතුර. විසාක උපාසකතුමා ධම්මදින්න ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ආර්යාවිනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ස්කන්ධය සංග්‍රහිත වුණාද එහෙම නැත්නම් ත්‍රිවිධ ස්කන්ධයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණාද ඒ කාලෙත් ඒ විදිහට ප්‍රශ්න කරපු අය ඉන්නේ ඇති ඒකයි මම අහලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ස්කන්ධය සම්පූර්ණ වුණාද සීල සමාධි ප්‍රඥා කියන එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා වලින් ආර්ය අෂ්ටාංගික එතකොට ධම්මදින්න තෙරණියන් වහන්සේට දෙන පිළිතුර විසාකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිවිධ ශික්ෂා සංග්‍රහිත වුණා නොවේ සකස් වුණා නොවේ ත්‍රිවිධ ශික්ෂා වෙනුයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංග්‍රහිත වෙලා තිබෙනවා සමහර විට මේක තවමත් පැටලෙවිලක් තිබෙන්න පුළුවන් අපි ඒක නිසා මේ පැටලෙවිල අවබෝධයෙන් තේරුම් ගත යුතු එකක් නිසා මේකට තවත් පැටලෙවිලක් එකතු කරමු පටවල් තුනකින් අඹරපු කඹයක් පටවල් තුනකින් අඹරපු කඹයක් දිගේ උඩහට නගින ඉහළට නගින්න උත්සාහ කරන කෙනෙකුගේ ඇඟිලි තුඩු සමහර විට පළමුවෙනි පට සමහර විට දෙවෙනි පට සමහර විට තුන්වෙනි පට අල්ලනවා ඒ නගින උත්සාහයේදී මේ පටවල් වල 1 2 3 කියන මේ අංක පිළිවෙල ගැන මේව ගැන පටලැවිල්ලක් නැහැ අර මේ කඹේ උඩින් කඹේ දිගේ නගින තැනත්තට මේ පළවෙනි පට දහුණේ දෙවෙනි පට දහුණේ තුන්වෙනි පට මේව හොඳට ඇඹරිලා තිබෙනවා කඹය කඹය දිගේ නගින්නේ එතකොට මේ ප්‍රශ්න රාශියක්ම පැන්නැගිලා තියෙන්නේ අර ඉලක්කම් අනුව හිතන්න සංඛ්‍යා ලේඛන අනුව හිතන්න පුරුදු වුණු එක්තරා විදිහක ආකල්පයක් නිසා එතකොට මේ වගේම බුදු පියාණන් වහන්සේගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ කියන කඹේ දිගේ ඉහළට නගින ආර්ය ශ්‍රාවකයාට අර සීල සමාධි ප්‍රඥා වල ඒ වගේම අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ඒ අංක පිළිවෙල පිළිබඳව කිසිම පටලැවිල්ලක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා වල තියෙන අංක පිළිවෙල බලලා ඒ අනුව සම්මාදිට්ඨිය ගැන උදාසීන වෙතොත් ඒක පස්සට දැම්මොත් අන්න එතෙන්දී නම් සමහර විට පටවැරදීමක් සිද්ධ වෙන්න ඉඩ තිබෙනවා. එතකොට මේ අනුව අපට මේ බාහ්‍ය සූත්‍රයේ වැදගත්කම අපිට හිතා ගන්න පුළුවනි. ඊටාත්ම ගැඹුරින් මේ මුනි මහත් සද්ධර්මයේ අර්ථ සමුදාය කෙටියෙන් ඉදිරිපත් කළ තියෙනවා. මේ කාලේ හිතන්න වගේ නිවන් පුරයට ඇතුල් වීමට අවශ්‍ය සංඥා ගොඩක කිසිවක් මෙතන නැහැ. සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ නිවන් පුරයට ඇතුල් වීමට සුදුසුකමක් වශයෙන් සංඥා ගොඩක් එකතු කරගෙන යන්න ඕන කියලා. නමුත් මෙතෙන්දි තියෙන්නේ අත් වශයෙන්ම සංඥා අනුසයෙන් සිත මුදා ගැනීමයි. සංඥා නානුසෙන්ති කියලා කියන්නේ ඒ විදිහට සංඥා අනුසයෙන් සිත මුදා ගැනීමේ ප්‍රතිපදාවක මේ බාහ්‍ය සූත්‍රය අඩංගු වෙලා තිබෙනවා. විත්තේ විත්තමත්タン ආදීන් ප්‍රකාශ වෙන්නේ. අමුතුවෙන් ගොඩ ගහගන්න දෙයක් නොවි තිබෙනදී මේ ආගන්තුක උපක්ලේශ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ උපක්ලේශ කියන ටික පමණක් නොවේ. මේ අපේ සිත්වල මේ දීර්ඝ සංසාරයේ ආශ්‍රව ශක්තිය නිසා ඇලිලා බැඳිලා තිබෙන මේ මලකඩ රාශිය. ඒවට ලෝකයා දැනුම කියලා කියන ඥානය කියලා කියන මේ සංඥා ගොඩක් ඇතුළත් ඉලක්කම් පවායකට අයිති. මේ හැම දෙයක්ම ගැළවිලා යන ඒ ධර්මතාව තමයි බුදු පියාණන් වහන්සේ මේ කෙටියෙන් ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඒක නිසා මේක වෝහාර දේශනාව කියලා හෝ මේවා සාමාන්‍ය සම්මුති දේශනාව කියලා හෝ ඒ විදිහට මේවා නොතකා හැරීමට සුළුකොට තැලකීමට කිසිම හේතුවක් නැහැ. මේ උදාන ගාථාවේ පිළිබඳව කෙනෙකුට ඇත්ත වශයෙන්ම උදානයක් අනන්න තරම් වටිනා සූත්‍ර දේශනාව. එතකොට අපි අද එතන මේ අද දවසේ දේශනාව නතර කරනවා. එත්තාවතා සම්මේ සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධිය. ආකාශත්ථ එත්තාවතා සම්මේ සම්පතං කුඤ්ඤ සම්පදං සංකේ භූතං අනුමෝදන්තු සබ්බ සම්පත් සිද්ධිය.